සභාපතිවරයා
ගරු මන්ත්‍රීතුමා විනාඩි 4ක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලාසන අරුර මන්ත්‍රීතුමනි, මුලින්ම මේ කොවිඩ් ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා දිවාරය නැතුව හෙස්සෙන අපේ ගරු ජනාධිපතිතුමා, අධිකරු ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලු අයට, ඒ වගේම ත්‍රිවිධ හමුදාවල සිටින සියලු අයට හමුදාපතිවරුන් ඇතුළු අපේ ආදපිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. ඇතෙම ගම්පා දිස්ත්‍රික්කයේ දෙවැනි කොරෝනා රැල්ල ව්‍යාප්ත වෙද්දී, ඒ පොකුර හැදෙද්දී ඊට යාබද දිස්ත්‍රික්කයේ කුරුණෑගල, කුරුණෑර දිස්ත්‍රික්කයටත් මේ වෙනකොට මේ ව්‍යසනය යම් මට්ටමකට පැතිරෙමින් තියෙනවා. ඉතින් කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස අපට යම් ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා. මේ වෙද්දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් බවට තහවුරු රෝගීන් 104 දෙනෙක් සිටිනවා. ඒ වගේම කොවිඩ් 19 වැළඳුන ඇත සැක කරන 823 දෙනෙක් කී හැන්ද වෙනකොට ඉන්නවා. ඒ වගේම නිරෝධායනයට යොමු කළ පවුල් 51ක් තියෙනවා. නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් සංඛ්‍යාව 174ක්. ඒ වගේම ස්වයන් නිරෝධායනයට ලක් කළ පවුල් 1474ක් තියෙනවා. ස්වයන් නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් සංඛ්‍යාව 4350ක්. රෝහල්ගත කළ සංඛ්‍යාව 105ක්. මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක් ඇඳිරි නීති යටතේ ක්‍රියාත්මක වෙනවා. ආසන වශයෙන් පවුල් 90000ක්. ඉතින් අල්ලපු ආසනේ තල්ප දිස්ත්‍රික්කයේ ගම්පහ, ගම්පහ දිස්ත්‍රික්කයට හුලඟක් ගැහුවත් කුරුණෑල දිස්ත්‍රික්කයට දැනෙනවා. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ඇත්තටම රුපියල් 2000ක වියලි ආහාර සලාකයක් ලබා දීමත්, ඒ වගේම ඇඳිරි නීතිය නිසාවෙන් සාමාන්‍යයෙන් සංචරණ සීමා පැනවිලා තියෙන පවුල්වලට රුපියල් 5000 බැගින් දෙන දීමනාවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ඉතා හොඳින් දන්නවා. ඒ නිසා මේ අයගෙන් වැඩි වැඩියෙන් දැඩි ලෙස ඉල්ලීම් එනවා. මේ රුපියල් 5000 දීමනාව හා ඒ වියලි ආහාර සලාකය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් අවශ්‍යයි කියලා. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමගෙන් මම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඔබතුමිය මේ වෙසෙන අතරම මුදල් අමාත්‍යතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුම නැත්නම් නිලධාරීන් සමග සාකච්ඡා කරලා යම් කිසි ප්‍රතිපාදනයක් හොයාගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් මේ කියන රුපියල් 5000 දීමනාව සහ ඇඳිරි නීතිය යටතේ ඉන්න ඒ වගේම රුපියල් 2000 වියලි ආහාර සලාකය ලබා දීමට හැකි ඉක්මනින් යම් පියවරක් ගන්නා ලෙස අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරන්න කැමතියි. අතර විපක්ෂයේ දිගින් දිගට
චෝදනා කරමින්
හිටියා මේ කොවිඩ් ව්‍යසනය රජයේ නොසැලකිල්ලෙන් සිද්ධ වුණු බව අපි කවුරුත් දන්නවා. මේ පළවෙනි රැල්ල ඉතාමත් සාර්ථකව මැඩ පැවැත්තුවා. ඒ නිසා මැතිවරණය මොහොත වෙනකොට, මැතිවරණය අවසන් වෙලා අපි මේ පාර්ලිමේන්තු වෙනකොට ඇත්තටම අපට බය නැතුව කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ නැහැ කියන මට්ටමටම ආසන්න වෙමින් තිබුණා. අපි විදේශ රටවලින් ගෙන්වන අය හැර සමාජයේ කිසි තැනකින් කොරෝනා රෝගියෙක් මුණ ගැහුන්නේ නැහැ. ඒ නිසායි අපි බොහොම හොඳින් මැතිවරණය කළේ. ඒ නිසා කවුරුත් ඒක මං හිතන අවංකව පිළිගත යුතු වෙනවා. නමුත් මොකද්ද අවසනාවකට මේ දෙවෙනි රැල්ල අපිට දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි උදේ ඉඳන් මෙතන බලන් හිටියා විපක්ෂය අය මෙතන ගල් පැලෙන තර්ක ගේන්න පුළුවන්, ඕන තරම් අපට කතා කරන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව, අපේ මේ ආණ්ඩුව ගෙනියන්නේ අපි සෞඛ්‍ය අමාත්‍යතුමේ මේ වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් දරනවා. අපි වගකීතු විපක්ෂයක් නම් අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලනවා මේ කොවිඩ් ව්‍යසනය
සඳහා
ඔබලා දැකලා තියෙන, නමුත් අපි දැකලා නැති යම් කිසි යෝජනාවක් තියෙනවා නම් මේක මැඩපවත්වන්න යම් කිසි සුවිශේෂී ඔබතුමාලා සතුව තියෙනවා නම් නාවකත්
මේ ළඟට ගරු රාසමාණික්කම් ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙන
අවස්ථාව ලබා දුන්නාට.
First of all I'd like to appreciate the honorable minister for being very patiently being here listening to this debate. With very little time I'd like to bring a few things to the honorable minister's attention. So two hospitals in the Batticolo district have been taken for COVID. එකේ කාත්තාංකුඩි කරඩියනාර ඒ රෝහල් දෙකම අරන් තියෙනවා කොවිඩ් සම්බන්ධයෙන් රෝගී නැතිලත් කන්න. අත වශයෙන්ම ඒක ගැන අපිට කිසිම විරුද්ධත්වයක් නැහැ. මොකද මේ රටේ අපිත් හැම දිස්ත්‍රික්කයක් දෙනවා වගේම අපිත් සහයෝගය දෙනවා. හැබැයි ඇත්තටම අමතුමනි මේ රෝහල් දෙකේම විශේෂයෙන්ම කරඩියනාර රෝහලේ MLT කෙනෙක් නැහැ. ඒකේ ලැබොරටරි එකක් නැහැ. ඒක නිසා එතන කොවිඩ් සම්බන්ධව ඉස්පිරිතාලයක් රද්දි විශේෂයෙන්ම ලැබොරටරි එකක් අත්‍යවශ්‍යයි කියලා මං හිතනවා. ඒක නිසා අපි දැන් මේ වසංගතයේ තවදුරටත් බෝ වෙනවද නැද්ද කියන එක විවාද කරන එකට වඩා මං හිතන්නේ වසංගතයේ ව්‍යාප්ත වුණොත් අපි කොහොමද මේක පාලනය කරන්න කියන එක ගැන අපි ගොඩක් උනන්දු වෙනවා කියලා මං හිතනවා. මොකද දැන් මඩකලපුව දිස්ත්‍රික්කයට අපි ඊස්ටර් ටැක්ස් ආපු වෙලේ අපි දැක්කා ඊස්ටර් ටැක් එකේ මඩකලපුව සයන් චර්ච් එකේ බෝම්බේ පුපුරපු වෙලේ තව එක බෝම්බයක් මඩකලපුව දිස්ත්‍රික්කේ කොහරි පුපුරලා තිබ්බා නම් කිසිම රෝහලක් නැහැ. එක ලෙඩෙක්වත් ඇතුළත් කරන්න. මොකද මඩකලපුවේ ටීචින් හොස්පිටල් එකේ විතරයි මේ අවශ්‍ය ෆැසිලිටීස් තියෙන්නේ. ඒක නිසා අපි ඉතාමත් කාරණිකව ඉල්ලා සිටිනවා මේ රෝහල් වලට අවශ්‍ය ප්‍රතිපාදන ඉතාමත් ඉක්මනින් ලබා දෙන්න. විශේෂයෙන්ම අපිට අවශ්‍ය කන්සල්ටන්ට්ස් සහ මෙඩිකල් ඔෆිසර්ස් ලාගේ තියෙන මේ හිඟේ තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද මඩකලපුව දිස්ත්‍රික්ක එකේම 29ක් කාඩර්ස් තිබිලත් වේකන්සි තියෙනවා තාම 20ක්. මෙඩිකල් ඔෆිසර්ස් 252ක් කාඩ තිබිලා වේකන්සි තියෙනවා තව 105ක්. ඉතින් එහෙම බැලුවම මේකට ප්‍රධාන හේතුව වන්නේ මේ දිස්ත්‍රික්කේ මේ පළාතේ මයිනර් ස්ටාෆ් අපි ගත්තොත් නර්සර්ස් ලා ඇටෙන්ඩන්ට් ලා ගත්තත් ගැටලුව වෙලා තියෙන්නේ මේ දිස්ත්‍රික්කේ හරි මේ පළාතේ සම්බන්ධ කට්ටිය ඒ රැකියාවලට අරගෙන නැහැ. මං හිතන්නේ මෛත්‍රීපාල සීසේන ඇමතුමා ඉන්න කාලේ පොළොන්නරුව ඉන්න ඔක්කොම දුන්නා. දැන් මඩකලපේ භාගයක් ඉන්නේ පොළොන්නරුව අය. ඊට කලින් නිවල් සිරිපාල ඇමතුමා ඉන්නකොට මං හිතන්නේ බදුල්ලි අය ගොඩක් හිටිය. දැන් මේ ඇමතිතුම ඉන්න කාලේ රත්නපුරේ අය එනවට වඩා මඩකලපුව පොළොන්නරුව පැත්තේ අය මඩකලපුව දිස්ත්‍රික්කයට බාර දුන්නොත් එහේ මේ රැකියාව අවස්ථාව මං හිතන්නේ අපිට මේක ඊට වඩා හොඳ විදිහකට ඒ දේ පාලනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් මම එකමක දෙයක් කියන්න කැමතියි. මොකද මම ඇමතුමීට දෙතුන් පාරක් කතා කරා ඉස්පිරිතාලේ මේටරන්ලා ගැන ඉෂුව එකක් තියෙනවා. මොකද මම මේ කතා පත්‍රර ඇමතුමීට මේ දේ කියන එක ලේසි කවර් වාචික ප්‍රශ්නයකට වඩා ඒ මේටරන් ඉෂුව එකෙත් ඉදිරි අනාගතේ අපිට මේ ප්‍රශ්න එනවා. මොකද 65%ක් මේටරන් වරු මේ පාර අරන් තියෙන්නේ අර එක්සෑම් එකෙන් ගත්ත මේටරන් වරුන්ගෙන් 99%ක්ම සිංහල අය තමයි ඇවිත් තියෙන්නේ. මොකද ඒ එක්සෑම් එකේ මාක්ස් අනු වෙන්නේ නැති අර සීනියොරිටි අනු වෙන කට්ටියගේ අවුරුදු 55ට වැඩි අය
ආවත් අවසන් කරන මන්ත්‍රීතුමා
තප්පර 10 අවුරුදු කීපයකින් ඒක නිසා මේ අවස්ථාවේදී තප්පර 10ක් දැන් මේ අවස්ථාවේදී ඒ සම්බන්ධ පොඩි ක්‍රියාමාර්ගයක් ගන්න ලෙස ඉන්න මම මේ ඩොකියුමන්ට් එක ඇමතුමිට මේ වේතදානේ දිනදාරේ කතේ වන්න බොහොම ස්තුතියි.
හරි බොහොම ස්තුතියි. මේ ළඟට ගරු කෝකිලා හර්ෂණී ගුණවර්ධන මැතිණිය විනාඩි 4ක් කාලයක් ඔබතුමිට ලැබේ.
ගරු මූලසනටුඩ මන්ත්‍රීතුමනි මුළු ලෝකයේම අද වසංගතයකට පත්වලා මුළු ලෝකයේ වෙලාගෙන ඉන්න වෙලාවේ ලෝකයේ සමස්ත ජනගහනය මිලියන 41ක් ආසාදිතයන් බවට පත්වෙලා මිලියන 1.1ට එහා ප්‍රමාණයක මරණ සිද්ධ වෙලා තියෙන වෙලාවක රටවල් 235ක් පුරා පැතුරු මේ වසංගතය ශ්‍රී ලංකාව තුළ කළමනාකරණය කිරීමේදී ගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා සහ පවිත්‍ර වන්‍යාරාචි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය පහුගිය කාල සීමාව තුළ කළමනාකරණය කරපු ආකාරය පිළිබඳ අපේ හදවත්වල තියෙන ලොකු සතුටක්. මොකද අපි දන්නවා දකුණු ආසියාවේ අඩුම මරණ ප්‍රතිශතය වාර්තා වෙන්නේ අපේ රටේ. විපක්ෂය උත්සාහ කරනවා විවිධ දේශපාලන වාසි ලබා ගන්න මේ කළමනාකාරීත්වයේ වැරදි කියමින් සහ මේවා නිසි ආකාරයේ කළමනාකාරීත්වය සිදුවෙන්නේ නැහැ කියන බව ප්‍රකාශ කරමින් අපි දන්නවා මේ හුදෙක්ම මෙයට උමනාවක් තියෙන මේ වසංගතයෙන් රට බේර ගන්න නෙමෙයි රජ අපහසුතාවයට පත් කිරීම සහ ගරු අමාත්‍යතුමිය අපහසුතාවයට පත් කිරීමේ එකම පරම පරමාර්ථය විතරයි මෙයාගේ හදවත්වල තියෙන්නේ. අපි සතුටු වෙනවා රජයක් හැටියට අද වෙනකොට අපිට පුළුවන්කම ලැබෙන තුනා රටවල් වල කරන්න නැති බොහෝ දේවල් අපේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න නිරෝධාන මධ්‍යස්ථාන පිහිටපු රටවල් කීපය අතර අපේ රට තියෙනවා. මම හිතන්නේ ලෙඩුම් පසුපස්සේ හවා ගිහිල්ලා ලෙඩුම් හඳුනා ගන්න යම් ක්‍රමවේදයක් රජය ක්‍රියාත්මක කරනවා නම් ඒ අපේ රජය විතරයි. අපි දන්නවා PCR පරීක්ෂණ එදා හඹුලෙවස ගම්පහ රෝහලේ සිදු නොකරුවා නම් අදටත් තාමත් මේ රටේ නැවතත් කොවිඩ් ආසාදිතයෝ ඉන්නවයි කියලා අපි දන්නේ නැහැ. සෞඛ්‍ය අංශය ගරු අමාත්‍යතුමියගේ අධීක්ෂණය යටතේ ඉතාමත් හොඳින් මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. හඹුලෙස සෑම රෝගියෙක් මහමුදෙස රෝහලේන රෝගීන් පරීක්ෂා කරන ක්‍රමවේදයක් අපේ රටේ තියෙනවා. මේ නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ මිනුවන්ගොඩ කොවිඩ් ආසන්නයෙන් හඳුනා ගන්න. මේ හරහා තමයි අපි පිටිපස්සේ හැම යන්නේ. අපි දන්නවා අද දෙවනි රැල්ල යම් වැඩිවීමක් ශීඝ්‍රගාමී ලෙස මේක යාමක් අපිට දකිනවා. හැබැයි මේ ගෝලීය වසංගතයක් කියලා කියන්නේ ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මේක කිසිම කෙනෙක්ට ප්ලෑන් කරලා හැමත් නැත්නම් සරසුම් හදලා මේ කොවිඩ් ආසාදනය නතර කරන්න පුළුවන්කමක් නැහැ. මේකේ වෛරසයේ විවිධ අවස්ථාවන් වලදී විවිධ ස්වරූපයෙන් තමයි එක එක්කෙනාට ආවේනික ලෙස සමහර වෙලාවට මතුවෙන්නේ. ඒ නිසා අද රටේ අද ලෝකයට අවසරකට ආසන්න කාලයක් ගත වෙලා තිබුණත් තාමත් ලෝකයට මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.
හැබැයි
හැබැයි කළමනාකරණය කිරීම අතින් අපේ රට අතිවිශිෂ්ට තැනක ඉන්නවා කියන විශ්වාසය අපේ තුළ තියෙනවා. කතා කරන හැම වෙලාවකදීම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ලැබෙන සහයෝගය අගය කරන්න ඕනේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම වේයන්ගඩ පොලිස් බල ප්‍රදේශයේ පළවෙනියටම ඇඳිරි නීතිය දපපු ප්‍රදේශයේ දේශපාලනය කරන කෙනෙක් හැටියට මන්ත්‍රීවරියක් හැටියට මම දන්නවා ඒ මොහොතේ පටන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය අපිට දුරකථනයෙන් කතා කළා වෙන්න ඕනේ මොනවද මොන කාරණාද ඒ සියල්ලම මම වෙනුවෙන් ඉෂ්ට කරලා දුන්නා. ඒ වගේම රජය මොන විදියට උත්සාහ කරුවත් මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ අපි සතුටින් කියන්නේ පළවෙනිම ඇඳිරි නීතිය දාපු තැන්වලට පළවෙනි රුපියල් 5000 ගෙවලා ඉවරයි. දෙවෙනි 5000 ගෙවන්නේ හෙට දවසේ අපි දිස්ත්‍රික්කයක් හැටියට රාජ්‍ය නිලධාරීන් එකතු වෙනවා. අපි විශ්වාස කරනවා. අපි දන්නවා දිස්ත්‍රික්කයේ ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්නේ කියන කාරණා අපි දන්නවා. හැබැයි රජයක් හැටියට කර්මනාකරණය කරන්න පුළුවන් හැම ආකාරයකටම
මේ
ඉතාමත් හොඳින් කර්මනාකරණය කරමින් යනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු ඒ සෞඛ්‍ය අංශයේ ශීලම නිලධාරීන්ටත් ඒ වගේම බුද්ධ්‍යාංශයට සහ රජයේ ග්‍රාම සේවා නිලධාරී මහත්මයාගෙන් ශීලම නිලධාරීන්ටත් මේ කර්මනාකරණය කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මේක අපි ජයග්‍රහණය කරන
ඊළඟට ගරු තිලක් වීරසිංහ ගරු මන්ත්‍රීතුමා විනාඩි 4ක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
මගේ නම නම් තිලක් රාජපක්ෂ සමාවෙන්න.
සමාවෙන්න තිලක් රාජපක්ෂ.
ඒක බැලුවේ මේ අපේ වීරසිංහ මන්ත්‍රී.
නෑ ඊළඟට ඉන්නේ වීරසිංහ මන්ත්‍රීතුමා.
හරි කමන්නේ. හරි මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි.
රාජපක්ෂල වැඩි.
මම හිතන්නේ ඇත්තටම හැමෝම දන්නවා මේක දැන් ගෝලීය වසංගත තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ආයේ දේශ සීමා රටවල් මහද්වීප කියලා මොකක්වත් නෑ. මේ ලෝකේ තියෙන මම හිතන්නේ භූමියෙන් 95%කටත් වැඩි ප්‍රමාණයක් දැන් පැතිරලා ඉවරයි. ඒ වගේම තමයි අපි හැමෝම දන්න විදිහට ලෝකේ බොහෝ රාජ්‍ය නායකයන්ට පවා හැදිලා ඉවරයි. ඒ නිසා දැන් ඉතින් අපිට මේ தත්ත්වය වැළඳිලා තියෙන එකේ අපි දැන් බලන්න ඕනේ මේකෙන් කොහොමද අපි ගොඩ එන්නේ කියන එක වල. කොහොම වුණත් මම හිතන්නේ මෙතන වඩාම වැදගත් වෙන්නේ කවුද හරි නෙවෙයි මොකද්ද හරි කියන එක. මම හිතන්නේ මේ වෙනකොට ලෝකේ හැම කෙනෙම මේ රෝගේ පාලනය කරන්න අත්හදා බැලීම් කරන්න. මොකද මේක අලුත්ම தත්ත්වයක්. හැබැයි මම හිතන්නේ අපේ රටේ ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යතුමිය සහ ඒ කාර්ය මණ්ඩලය වෛද්‍යවරුන් හෙදෙහෙදියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හමුදාපතිතුමා ඇතුළු බුද්ධයන් සහ සියලුම දෙනා එකතු වෙලා අපි අත්හදා බලපු දේ අතිශය සාර්ථක වෙලා තිබ්බේ. ඒ නිසා මේකේ ප්‍රතිඵල හොඳටම බොහෝම හොඳ තැනකට ඇවිල්ලා තිබ්බා. අපි බොහොම හොඳින් හුස්ම ගැනීමේ තත්ත්වයකට ඇවිල්ලා තිබ්බා. මම හිතන්නේ අපි බලන්න ඕනේ අපේ තියෙන ප්‍රිපෙයාඩ්නස් ප්ලෑන් එක මොකක්ද කියලා. පෙර සූදානම් තත්ත්වය මොකක්ද කියලා. මම හිතන්නේ 2019 දෙසැම්බර් 31 චීනයේ පළවෙනි රෝගියා හඳුනා ගන්නකොට 2020 ජනවාරි වෙනකොට අපි චීනයේ සහ සැකකටයුතු ප්‍රදේශවලින් එන රෝගීන් පරීක්ෂා කරන්න ගුවන්තොටුවල කටයුතු පටන් අරන් තිබ්බේ. ඒ හින්දා තමයි මිනිසුන් දැනුවත් කරපු හින්දා පළවෙනිම චීන කත ලංකාවෙන් ආපහු චීනට යන්න හදනකොට ජයලදී අරගෙන ගිහිල්ලා අපි ඒක රෝගී පරීක්ෂා කරන තත්ත්වයට දාලා ඒ රෝහලකට දාලා අපි කටයුතු කරේ. මම හිතන්නේ ලෝකයේ PCR ආසියාවේ PCR පටන් ගත්ත පළවෙනි රට ශ්‍රී ලංකාව. ඒ වගේම තමයි මම හිතන්නේ දැන් ගුවන්තොටුපළක PCR පරීක්ෂණ පටන් ගත්ත පළවෙනි රට ලංකාව. ඒ නිසා අපිට හොඳ තත්ත්වයක් තිබ්බා. ඒ වගේම තමයි පහුගිය කාලේ ආව එක එක විදිහට ආව පොකුරු. මම හිතන්නේ ඉතාලිය ඉඳලා ආවේ පොකුර, සුදුවැල්ලේ බණ්ඩාරනායකපුර, නාවික හමුදා කඳවුරේ පොකුර, කන්දකාඩු පොකුර මේ වගේ බොහෝ දෙයක් අපි හරි ලස්සනට කළමනාකරණය කරා. නමුත් මොකක් හෝ අවාසනාවකට මොකද කොච්චර හොඳ වැඩපිළිවෙළක් යෙදුවත් ඒක සංනිවේදනයේ ඉහළ ඉඳලා පල්ලෙහාට යනකොට මොකද මේක කොළඹින් කොයිතරම් තීන්දුව తీරන ගත්තත් මුළු ලංකාව පුරා යන්න ඕනේ. ඒ යනකොට කොතනක හරි තියෙන සංනිවේදනයේ දුර්වලතා, ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා, එහෙම නැත්නම් මේවා හඳුනා ගැනීමේ දුර්වලතා නිසා කොතනක හරි වෙච්ච වැරද්දක් හින්දා නැවත වතාවක් මතුවෙනවා මේ මිනුවන්ගොඩ පොකුර. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. දැන් මේ හැමෝම කතා කරනවා අර පෑලියගොඩ
මිනිත්තුක කාලයක් තියෙන ගර්මන්තු
සම්බන්ධව. හැබැයි ඒක රෝගියෙක් වාර්තා වුණා නෙවෙයි, අපේ බුද්ධයන් සහ සෞඛ්‍ය දිබ දොරදුර අනුව පන්නගෙන ගිහලා හොයාගත්ත අලුත් පොකුරක්. ඒ නිසා ඒ තරම් විශිෂ්ට වැඩපිළිවෙලක් අපිට තියෙන්නේ. නමුත් මම එක දෙයක් ඉල්ලනවා මෙතන එක එක විපක්ෂයේ අයට සිද්ධ වෙච්ච ප්‍රකාශන නිසා සිදු වෙච්ච අපහසුතා මගහරවා ගන්න මෙතන මම හිතන රජයේ අපහසුතාවට පත් කරනට වැඩිය අපි හැමෝම එකතුල වගකීමක් ඇතුව ගන්න. විශේෂයෙන්ම රජයේ කොයිතරම් වැඩපිළිවෙළක් මහ ජනතාවටත් බොහොම ආකල්ප වලින් මේ සම්බන්ධව දැනුවත් වෙලා මිනිස්සු හැමෝම සහයෝගයක් දෙන්න ඕනි මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න. නැත්නම් රෝගීන් හැංගවීම, රෝගීන් ළඟ තබාගෙන ඉඳලා දැනුවත් නොකිරීම ආදී දේවල් නිසා මේක බොහෝ තව පැතිරෙන්න පුළුවන්. ඒ නිසා අපි වගකීමක් ඇතුව රට වැසියන්ගෙන් ඉල්ලනවා මේ රජය ගෙන යන වැඩපිළිවෙලට හැම කෙනෙක්ම සහයෝගය දීලා ඉතා ඉක්මනින් මේක අපිට නැවත වතාවක් ආපහු යහපත් තත්ත්වයකට පාලනයකට යන්න හැමෝගෙම සහයෝගය දෙන්න.
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි කාලය දීම සම්බන්ධව.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාට. මේ ළඟට ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා විනාඩි 4ක් කාලයක් ලැබෙනවා ඔබට.
ගරු මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට අවසරයි. මම හිතන්නේ මේ මොහොතේදී අපිට නැවතත් COVID-19 වසංගතයේ දෙවෙනි රැල්ල, දෙවෙනි දෙතුන්වෙනි කාරණාව දන්නේ නැහැ. නැවතත් සමාජයේ පුරා පැතිරෙමින් තියෙන වෙලාවක මේ යෝජනාවක්, හදිස්සි කල්තබ්බීම යෝජනාවක් අද ඉදිරිපත් කරලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව අද පුළුල් සාකච්ඡාවට පත් වෙනවා. අද දවස පුරාවටම විශේෂ බාර අමාත්‍යතුමිය මේකට සහභාගී වෙනවා ඉතාමත් සක්‍රීයව. ඒක නිසා මේ සාකච්ඡාව සාධනීය සාකච්ඡාවක් බවට පත් විය යුතුයි. මෙතන සංඛ්‍යාලේඛන ගොඩක් දේවල් සඳහන් වෙච්ච නිසා මම ඒ වාට මම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විනාඩි 4ක් කියන්නේ මේ කතාවට හැරෙන්නවත් ප්‍රමාණවත් කාලයක් නොවන නිසාවෙන්. කල් සභාපතිතුමනි, මම කගේ කතාවේ කාරණාවක් මතු කරන්න කල්පනා කරා. මේ COVID-19 වසංගතයේ COVID-19 සහ දේශපාලනය සම්බන්ධව COVID-19 සමග ජාත්‍යන්තර දේශපාලනයත්, ජාතික දේශපාලනයත්, ඒ කියන්නේ දේශීය දේශපාලනයත් අපූර්වවට පැටලවිලා තියෙනවා. ජාත්‍යන්තර දේශපාලනය වෙන්නේ COVID-19 පළවෙනි රෝගියා චීනයේ වුහාන් නගරයේදී හම්බ වෙනකොට දෙසැම්බර් මාසේ 31 වෙනිදා පහුගිය අවුරුද්දේ. චීනය මේකට ඉතාමත් සක්‍රිය මැදිහත් වෙනවා. චීනය 7 වෙනිදා වෙනකොට මේක ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුවත් කරලා, 3 වෙනිදා වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුවත් කරලා ජනවාරි මාසේ මේ සඳහා අවශ්‍ය මැදිහත් වීම ලෝකයේ පණිවිඩය ලබා දෙනවා, මේ වෙන වසංගතයක් නැවත තියෙනවා කියලා. ජනවාරි මාසේ 7 වෙනිදා වෙනකොට මේ රෝගය සම්බන්ධ අවශ්‍ය මැදිහත් වීම මේක හඳුනාගෙන මේකේ COVID-19 කියන නම ලබාගෙන, මොකද මේක සාමාන්‍ය සෙංගමාල රෝගයක්, උණ රෝගයක් වගේ තමයි පැතිර ගියේ සාමාන්‍ය මට්ටමින්. මේක හඳුනාගෙන අවශ්‍ය කටයුතු සියල්ල සිද්ධ කරා. නමුත් මේක ආරම්භයේ පටන් ගත්තේ කොහමද? මේක චීනයෙන් පටන් ගත්ත නිසා මේක බටහිර රටවල් මේක උපකල්පනය කරා සහ ඔවුන් කියන්න පටන් ගත්තා මේක චීනය විසින් ඉතාමත ඇති කරන දෙයක් කියලා. ඒක අනුව මේක ජාත්‍යන්තර දේශපාලනයේදී චීනයට ගහන්න අද ලෝකයේ බලවත්ම රටක් බවට පත්වෙච්ච, අද ලෝකයේ තම සාර්ථක රටක් බවට පත්වෙච්ච චීනයට ගහන්න මේ කටයුත්ත පාවිච්චි කරා. අවසාන ප්‍රතිඵලය මොකද්ද වුනේ? අවසාන ප්‍රතිඵලය බවට පත් වුනේ එදා ඒක අපහාසහගතව, දේශසහගතව විවේචනය කරපු, එකට මැදිහත් නොවෙච්ච හඳා මැදිහත් නොවුණු බටහිර රටවල්, ඇමරිකාවේ වගේ බටහිර රටවල් මේ රෝගේ ඛේදනීය ගොදුර බවට පත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ කතා කරන මොහොත වෙනකොට අපේ රටේ සංඛ්‍යාලේඛන මෙතන කියවුණා රෝගීන්ගේ සංඛ්‍යාව මරණ 14න් අපි බේරලා තියෙනවා. හැබැයි ලෝකයේ තත්ත්වය අද මිලියන 41ක් රෝගීන්, ඒ වගේම රෝගීන් සනීපලා ගිහිලා තියෙන මිලියන 28ක් විතරයි. ඒ වගේම මරණ ප්‍රමාණය මිලියන 1.4ක් බවට පත් වෙලා තියෙනවා ලෝකයේ මරණ ප්‍රමාණය. අද ලෝකයේ ලොක්කේච් ඇමරිකාවේ මරණ ප්‍රමාණය 223,000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රෝගීන් මිලියන 880,000කට වැඩි ප්‍රමාණයක් ඇමරිකාවේ රෝගීන් බවට පත් වෙලා තියෙනවා. අපේ අසල්වැසි රටත් ඉතාමත් දරුණු ඛේද වාසියක ගොඩ වෙමින් තියෙනවා. ඒක නිසා එදා ඒ විදේශහගත එක දක්කා වගේම අපේ රටේ දේශපාලනයටත් මේක
තාමිනිත්වක කාලයක් තියෙන ගරුමන්තුමා.
අපේ රටේ දේශපාලනයටත් මේක මැදිහත් වෙලා තියෙනවා, නරක විදිහට මැදිහත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා පහුගිය මැතිවරණ වේලාවේදී මේක මැතිවරණ උපක්‍රමයක් විදිහට පාවිච්චි කරා. පාර්ලිමේන්තු ඉස්සරහ හැරු පාර්ලිමේන්තු කැඳවන්න කියලා කිඹුල් කඳුළු හෙළුවා විපක්ෂයේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. දැන් මේකෙදී මේ සියලු තත්ත්වයන් තියදී පාර්ලිමේන්තු වහන්න කියලා කිඹුල් කඳුළු හෙනවා. රටක් වහන එක ලේසි කටයුත්තක් නෙවෙයි, ලොක්ඩවුන් කරනවා කියන එක සරල කාරණාවක් නෙවෙයි. ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට කරන්න මැදිහත් වෙනයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම ඉතාමත් ගෞරවයෙන් කාරණා කීපයක් ගරු අමාත්‍යතුමිය ඉන්න නිසා මේ මොහොතේ සඳහන් කරනවා. විශේෂයෙන් මේ කටයුත්තට මැදිහත් වෙන සෞඛ්‍යංශර අපේ ගෞරවයේ ස්තුතිය. විශේෂයෙන් මේකේ පල්ලෙහාම ඉන්න සෞඛ්‍ය සේවකව PHI මහත්වරු ඇතුළු කරපු මැදිහත් වීම, පළාත් පාලන ආයතන මේ සඳහා වෙච්ච මැදිහත් වීම අති විශිෂ්ට මැදිහත් වීමක්. මේක පළවෙනි රැල්ල පාලනය කිරීමේදී මා විශ්වාස කරන ආරක්ෂකංශ සෞඛ්‍යංශ මේ දෙවෙනි රැල්ල පාලනය කරයි කියලා. හැබැයි දැන් තියෙන බරපතල අර්බුදය තමයි මේක අවධානය බ්ලොක් කරන්න ඕන කාරණාව. මට තප්පර 30ක් දෙන්න පෑලියගොඩ පොකුර නම් එච්චර සුබනාගරු ලේකම් ඇමතුමියනේ. ඒකට හේතුව මේ පැතිරීම ඉතාම පුළුල්, දීවර ශ්‍රේෂ්ඨයේ විශාල පිරිසක් අපේ පෞද්ගලික කතා කරලා කියනවා මේකට මැදිහත් වෙන්න කියන කාරණාව. පෑලියගොඩ මැක්ස් වලද බලකිය ලංකාව පුරා පැතිරිච්ච දෙනා එතන උදේ පාන්දර තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ වාතාවරණය තමත් අවම ප්‍රමාණයක් තිබුණේ ඒක නිසා සීතල පරිසරයත් එක්ක මේ අවිලසය පැතිරෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඕන් උපකල්පනය කරන්නේ මුදල් සල්ලි වලින් තමයි මේක
පැතිරෙන කියන
කාරණාව ඒක නිසා අවසාන වශයෙන් මේ පැතිරිච්ච ප්‍රමාණය මාතරත් රෝගියෙක් පැලියකොඩ පොකලින් නිර්මාණය වෙලා තියෙනවා ඒක නිසා මේක පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණාව සිහිපත් කරමින් මේ ශේෂ්ඨයෙන් පීඩාවට පත්වෙච්ච ලක්ෂ 4ක් විතර රස්සා නැති වෙලා තියෙනවා සංචාරක ශේෂ්ඨයේ පිළිහය පිළිබඳවත් මැදිහත් වීමක් සාධාරණයක් වෙන්න ඕන ඒක නිසා රට වහනවද නැද්ද කියන කාරණාව පිළිබඳව ඔබතුමන්ලා තුමියල්ලා අපි දක්වා පහුගිය කාලේ ඉතාමත් හොඳ තීන්දුව ගත්තා ඒක පිළිබඳව නැවතත් කල්පනා කරමින් මේ ආසාදිතයන් ගැවසෙන ප්‍රදේශවල මාතර වගේ තංග
රක්ෂාත්මක
නිර්මාණවල තියෙන නිසාවෙන් ඒ ප්‍රදේශ වලත් වැඩි අවධානයක්
බොහොම ස්තුතියි ඊළඟට ගරු සුජිත් සංජය පෙරරා ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට
අමුලාසුරණට ගරු මන්ත්‍රීතුමනි ඉතාම කාලීන මාතෘකාවක් සම්බන්ධව ප්‍රයත්න නිවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබිය ගැන මම ආතල් ඉතාම සතුටටපත් වෙනවා ඒ වගේම අපි දන්නවා මේ කොවිඩ් 19 රැල්ල මූලික වශයෙන්ම පටන් ගත්තේ පහුගිය ජනවාරි මාසේ පෙබරවාරි මාසේ තමයි ලෝකේ ව්‍යාප්ත වුණේ ඒ වගේම ලංකාවට දැනෙන්න පටන් ගත්තේ පහුගිය මාර්තු මාසෙ ඉඳන් ඉතින් මේ අවස්ථානුකූලව අපි දන්නවා පළවෙනි රැල්ල රජයක් හැටියට තමුන්නාසලා ඒක යම්තා දුරට මැඩපවත්වන්න කටයුතු කෙරුවයි කියන එක අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි තවත් එකක් කියන්න ඕනේ මේ රැල්ල එහෙම නැත්නම් මේ ලංකාවට මේ වසංගතයේ බලපානකොට අපිට මතකයි අපේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පාර්ලිමේන්තුවේදීම මේක ලංකාවට එන්න ඉස්සෙල්ලා මම හිතන්නේ පෙබරවාරි මාසෙ විතර පැවැත්තේ රැස්වීම අවස්ථාවේදී ප්‍රකාශ කෙරුවා මේකට ගත යුතු ක්‍රියාමාර්ග මොකද ලංකාව මේකෙන් ආරක්ෂා කරගන්න ඕනේ මේක ව්‍යාප්ත වෙන ලෝකයේ තුලින් ඒ වගේම මේ වෙනත් ආයත මාර්ගවලින් ඒ නිසා මේක නතර කරන්න අවශ්‍ය කරන පියවර ගන්නයි කියලා එතුමා යෝජනා කරුවා කියලා අපිට මේ අවස්ථාවේදී සිහිපත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවට මම හිතන්නේ ඒවකට ආණ්ඩුව පක්ෂ හිටපු දවිය මේ ගැන සැලකිල්ලක් දැක්වේ නැහැ. එතුමා කතා කරපු දේවල් සම්බන්ධව සමහරක් අවස්ථාවල්දී සමච්චරි ලක් කරපු මන්ත්‍රීවරුත් හිටියා කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඒ කෙසේ වෙතත් මම දන්නා පසුව මේ රැල්ල මම හිතන්නේ එක්තරා අතුරකට සමතේපත් කරනකොට එහෙම නැත්නම් පාලනය කරනකොට මේ අය උදන් අනුවා අපි හිටියානම් තමයි මේක පාලනය කරුවේ ඒ වගේ විපක්ෂයේ මේ අවස්ථාවේදී හිටියානම් එහෙම මේ රැල්ල පාලනය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මම මේ අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමා කියන්න ඕනේ සජීව ප්‍රේමදාස මහත්මයා කියපු කාරණා තමයි ඒ අවස්ථානුකූලවත් අපි රජයක් හැටියට ඉන්නම් ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව තමයි සියලුම නිලධාරීන් ඒ වගේම හමුදාව ඒ වගේම අනිකුත් සෞඛ්‍ය ආයතන මේ හැම එකක්ම සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරන්න අපේ රජයටත් හැකියාවක් තිබුණා කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා.
මිනිත්තු කාලයක් ලැබෙන ගරු මන්ත්‍රී.
ඊට අමතරව මම මේ අවස්ථාවේදී කියන්න ඕන අද කෙසේ වෙතත් දෙවනි රැල්ල නිර්මාණය වෙලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඒ දෙවනි රැල්ල නිර්මාණය වෙනකොට අපි දන්නවා දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම ඇදිරි නීතිය දාලා මම හිතන්නේ මේ ප්‍රදේශයේ ජන ජීවිතය සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙන අවස්ථාව. ඉතින් මේක දැන් අද දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, දැන් මේක අනිකුත් දිස්ත්‍රික් වලටත් ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම නියෝජනය කරන කෑගල් දිස්ත්‍රික්කෙත් අපි දන්නවා ගම්මාන රාශියකට මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය නිසා අද ජන ජීවිතයේ අංකමා දුරට ඒ අනිකුත් දිස්ත්‍රික් වලත් කඩා වැටීමට ලක් වෙලා තියෙනවා කියන එක අපි කවුරුත් දන්නා කාරණයක්. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම ඉල්ලා හිටින්නේ මොකද ගම්පහ දිස්ත්‍රික්කයට යම් සහන සලසන්න මේ රජය දැන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මම ඉල්ලා හිටින්න කැමතියි දැන් සමහරක් විරාට දැන් ජන ජීවිතය කඩා වැටීම තුළ අපි දන්නා විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධලා
ඉන්න අවසන් කරන ගරු මන්ත්‍රීතුමා කාලය
ඒ වගේම ත්‍රිවිධ රථ සංගම වලට සම්බන්ධලා ඉන්න රියදුරන් ඒ වගේ විවිධ ආයතන වල සේවය කරන කුඩි රථ රියදුරන් ඒ වගේම ටියුෂන් ගුරුවරුන් ඒ වගේම ජංගල් වෙළඳ ව්‍යාපාරවලට සම්බන්ධලා ඉන්න උදවිය මේ හැම කෙනෙක්ම ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාවක්.
හරි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු ඉන්දික අනුරුද්ධ ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ඔබතුමාට
ලැබෙනවා. මේ අවස්ථාවේදී මම ඉල්ලා හිටි
මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මේ කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් අද කල්තබන විවාදයට එක්වීම මම හිතන්නේ මේ මෙවර ඇතිවෙච්ච මේ තත්ත්වය ආරම්භ වුණේ මූලිකව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් උනත් ඒ පළවෙනි රෝගියා වාර්තා වුණේ මේ රැල්ලේ ඇතිවෙච්ච රෝගියා වාර්තා වුණේ දිවුලපිටිය මැතිවරණ කොට්ටාසෙන්. ඒ වගේම මේ රෝගී කාන්තාව සහ මේ වෙද්දී ඒ සම්බන්ධ වෙච්ච රෝගීන් ගණන මම හිතන්නේ 300කට වඩා වැඩි ප්‍රමාණයක් මේ දිවුලපිටිය මැතිවරණ කොට්ටාසේ අපිට හම්බ වෙනවා. එතකොට අද වෙද්දී ඒ රෝගීන් සඳහා දිවුලපිටිය රෝහල ඒ කොවිඩ් රෝගීන් වෙනුවෙන් දැනට නම් කරමින් පවතිනවා ඒ රෝගීන් දැනට ඒ සඳහා යොමු කරනවා. ඉතින් රෝහල් 60කට ආසන්න සංඛ්‍යාවක් මං හිතන්නේ අද මුළු රටේම මේ රෝගීන් වෙනුවෙන් වෙන් වෙලා ඒ කටයුතු කරන්න සූදානම් වෙමින් ඉන්නවා. දැන් මේ විපක්ෂය කතා කරලා හැමතිස්සෙම කියන්නේ මේ රෝගය වෙනුවෙන් මේ වතාවේ ආණ්ඩුව සූදානම් වුණා මදි. එහෙම නැත්නම් ආණ්ඩුව කටයුතු කෙරුවා මදි. හැබැයි මේ රෝගයේ තියෙන ප්‍රදේශයකටවත් එහෙම නැත්නම් මේ රෝගීන් සම්බන්ධයෙන් කිසිම අධීක්ෂණයක්වත් එහෙම නැත්නම් සැලකිලිමත් වීමක්වත් සොයා බැලීමක්වත් නෙවෙයි. මේ සමාජ ජාලා සහ වෙනත් කරුණු කාරණා අරගෙන මේ රෝගය ගැන අර්ථ දක්වන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා දැන් විපක්ෂයකට ඕන කරන්නේ රටේ දැවෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් රටේ විසඳාගත නොහැකි තත්ත්වයට උද්ගත වෙච්ච ප්‍රශ්නයක් ගැන කතා කරන එකද එහෙම නැත්නම් මේ ආණ්ඩුවක් වෙනුවෙන් ගේන විවේචනයේද කියන එක ඉස්සල්ලා විපක්ෂය තෝරගන්න ඕන. මොකද අපි දැනට වසරකට එකමාරකට කලින් විපක්ෂයේ හිටියා. අපිට එදා තිබුණ ඕනතරම් සටන් පාඩ කතා කරන්න ආණ්ඩුව කරපු වැරදිවල. හැබැයි ඊයේ වෙනකම් 20ත් එක්ක ඔට්ටු වෙලා හිටියා. දැන් 20ෙන් පල්ලම් බහැපු විපක්ෂය දැන් කොවිඩ් වදුර ගැන එක එක අර්ථකථන දෙන්න පටන් අරන්. මේ නිසා අපි පැහැදිලිවම කියනවා සෞඛ්‍ය සුළු සේවකයාගේ ඉඳලා මේ වෙනුවෙන් අතිමහත් කැපවීමක් කරනවා. රටට රජයට ඒ වගේම රටේ අනාගතය වෙනුවෙන් අද අර ගමට යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ග්‍රාම නිලධාරිවරයා එහෙම නැත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍යවරයාගේ ඉඳලා සෞඛ්‍ය ඇමතිවරයට ඇවිල්ලා ඊට පස්සේ ජනාධිපතිතුමා දක්වාම මේ ප්‍රතිපත්ති ක්‍රියාදාමයේ හරියට ගලපලා ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි අපිට මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. මම අඳුනන විදිහට ජනාධිපතිතුමා පැය 24 මේ රෝගය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගවලට උපදෙස් දෙමින් ඒ ගත යුතු වැඩපිළිවෙල ඒ නියෝජිතයින්ට සහ ඒ අංශවලට කියනවා. ආරක්ෂා අංශ ක්‍රියාත්මක වෙනවා. අපි පහුගිය දවස්වල දැක්කා රෝගය බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙන් පටන් ගත්තාම PCR පරීක්ෂණ කරලා අහවර වෙද්දී ඒ රෝගීන්ව සහ ඒ සැකකටයුතු පුද්ගලයින්ව දිවාරෑ නොබලා පොලිසියත් ග්‍රාම නිලධාරීත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාත් එකතු වෙලා ගමෙන් පිටමං කරලා ඒ නිරෝධායන මධ්‍යස්ථානවලට යැව්වා. ඉතින් මෙන්න මේ වගේ සැලැස්මක් අනුව ක්‍රියාත්මක වෙන නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේක යම්තාක් දුරට මැඩ පවත්ව ගන්න. අපි අතෑරලා තිබුණා නම් අර රෝහල් වල 10 දෙනා අසාමාන්‍ය විදියට පරීක්ෂා කරන උණ රෝගීන්ගෙන් මේක අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ රෝගයත් එක්ක මේ පොඩි රට මේ ලංකාව අද ආර්ථික වශයෙන් බලපාලා තියෙන සියලු කරුණු කාරණා එක්ක බලපුවාම මේකට සාර්ථකව මුහුණ දුන්නා. ඒ නිසා විපක්ෂයට යම්කිසි හැඟීමක් තියෙනවා නම් ආණ්ඩුව වැටෙන්න දැන් මග පෑවිදලා තියෙන්නේ 20 කියලා. එහෙම නැත්නම් ආණ්ඩුව වැටෙන්න මග පෑවිදලා තියෙන්නේ කොවිඩ් කියලා. එනිසා ඒගොල්ලෝ දකින හීනය. ඒ නිසා අද විපක්ෂයේ අඩුමතරමේ ගමට යන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට හරි හැවිල්ලා මේ ගමේ තියෙන ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කියන්න ඕන. සෞඛ්‍ය ඇමතිතුමියට කියන්න ඕන. ඒ අවශ්‍යතාවයන් ලබා ගන්න ඕන. එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ රෝගය මේ පාර්ලිමේන්තු එන යන අයට වගේම ඒ වගේම ගමේ ජීවත් වෙන අයට වගේම මේ මුළු රටේ ජීවත් වෙන ගොඩක් අයට මං හිතන්නේ බලපාන දෙයක්. එනිසා ඒ සියලු දෙනා ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව කටයුතු කරන්න. මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා ගරු සෞඛ්‍ය ඇමතිතුමියගෙන්. මේ වෙද්දි දිවුල පිටියට බලපාලා තියෙන මේ තත්ත්වය, ගම්පහ දිස්ත්‍රික්කයට බලපාලා තියෙන තත්ත්වය, දිස්ත්‍රික් ලේකම්වරයා වගේම රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා ඒගොල්ලන්ගේ ජන ජීවිතය අවශ්‍ය කරන පහසුකම් සපයනවා. ඒ වගේම සෞඛ්‍ය ශේත්‍රයේ අය ඒ සෞඛ්‍ය වැඩ කටයුතු ටික කරලා දෙනවා. ආරක්ෂක ශේත්‍රයේ අය ආරක්ෂක කටයුතු කරලා දෙනවා වගේම ඒ සෞඛ්‍ය අංශ වලින් මේ පහසුකම් වලට තව යම් කිසි ප්‍රමාණයක්. මොකද මේ රටේ වේගෙන්ම පැවැත්වෙන ප්‍රදේශයේ බවට දැන් ඒ දිවුල පිටිය, මිනුවන්ගොඩ, මිහිරිගම, වේයන්ගොඩ, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආශ්‍රිත ප්‍රදේශ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා රෝහල් ප්‍රාථමික රෝහල් බොහොම අඩු පහසුකම් තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට ඒ පහසුකම් ගන්නත් ඒ රෝහල් වල අවශ්‍යතාවයන් තියෙනවා. මොකද අපි දැක්කා අවුරුදු ගණනාවකට සෞඛ්‍ය ශේත්‍රයේ වැඩ කටයුතු උනේ නැහැ. ඒ නිසා මේ වසරට දෙකට මේ සියල්ල විසඳන්න බෑ. හැබැයි මේ රෝහල් ඒ යෝජනා කරපු රෝහල් වල අර අත්‍යවශ්‍යම කටයුතු ටිකටත් මං හිතන යම්කිසි තව මැදිහත් වීමක් ලබා දෙනවා ඇති කියන එක අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඒ ඉල්ලීමත් කරනවා. ඒ වගේම වඩාත්ම ජනාධිපතිතුමා ඇතුළේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ රෝගය වෙනුවෙන් තමුන්ගේ දායකත්වයේ සහ ඒ රෝගීන් වෙනුවෙන් දක්වන උනන්දුව මත ඒ රෝගීන් දැන් සුව වෙලා නැවත ගම්බිම් වලට එමින් පවතිනවා කියන පණිවිඩයත් අපි දෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුති කරව මැතුමනි. මේ ළඟට ගයසාන් නවනන්දන ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු කතානායකතුමනි, ප්‍රමුඛතර මම ස්තුතිවන්ත වෙනවා. හම්බගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වෙච්ච මට මේ COVID-19 තත්ත්වය පිළිබඳව කතා කරන අවස්ථාවක් ලැබීම පිළිබඳව එතෙන්දී මුලින්ම මම පවසන්නේ මේ ප්‍රොෆෙෂනල්ස්ලට හම්බෙච්ච අවස්ථාවත් එක්ක මේ රටේ පළවෙනි වතාවට වෛද්‍යවරු 7 දෙනෙක් ඉන්න ආණ්ඩුවකින් තමයි අපි සමන්විත වෙන්නේ. අපි 7 දෙනාම හෘද ශාස්ත්‍රයට එකව කතා කරනවා COVID-19 තත්ත්වය මර්ධනය කරන එක අපි නිවැරදි පිළිවෙලට කරන බවට. ඉතින් මම දැක්ක අපේ විපක්ෂ නායකතුමා එදා ඉදලම බෙහෙත් දෙනවා. ඔහුට මම ගරු කරන විපක්ෂ නායකතුමා විදිහට, හැබැයි මම මේ අවස්ථාවේදී වෛද්‍යවරයෙක් ඉදිරියට කියන්නේ අපේ ගමේ එහෙම බෙහෙත් දෙනවට කියන්නේ ගොඩවෙද්දු කියලා. ඉතින් මම අපේ රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලනවා ගොඩවෙද්දුන්ගෙන් බෙහෙත් ගන්න එපා කියලා මුලින්ම කියන ගමන් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා වෛද්‍යවරුන්ට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, පෞ සෞඛ්‍ය සේවිකාවන්ට. ඒ තමයි අපේ පළමුවෙනි ටීම් එක මේ රටේ කොවිඩ් මර්ධනයේදී හැසිරෙන. ඊළඟට මම ස්තුතිවන්ත වෙනවා අපේ හමුදා නිලධාරීන්ට, පොලිසියට, ග්‍රාම සේවකයන්ට වගේම අපේ රජයේ පරිපාලන නිලධාරීන්ට. ඔවුන් තමයි අපේ දෙවන ටීම් එක මේ රටේ මේ කොරෝනා පිළිබඳව ක්‍රියාත්මක වෙන. ඒ වගේම අපේ රටේ මහජනතාවට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ මේ කොරෝනා තත්ත්වය මේ මට්ටමේ පවත්වා ගැනීමට ඔවුන් තමයි මූලිකම දේ කරන්නේ. ඔවුන් තමයි දුරස්ථභාවය රකින්නේ. ඔවුන් තමයි කිවිසුමක්කාවත් අත මෙතෙන්ට ගන්න හදන්නේ. ඔවුන් තමයි මේ රටේ අත පිරිසිදු කරන එක කරන්නේ. ඒ වගේම ඔවුන් තමයි මේ රටේ ඔය මාස්ක් කියන මුව ආවරණේ දවන්නේ. එතෙන්දී අපේ රටේ ජනතාව මේ වෙලාවේ කැප වෙලා ඉන්නේ කියලා මම මුලින්ම සඳහන් කරන අතරේ මම පොඩ්ඩක් මතකයට ගන්නවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙනවා
මිනිත්තු ගයිඩ්ලයින් එක. ඔබතුමාට තව විනාඩියක කාලයක් තියෙනවා.
ඒ ගයිඩ්ලයින් එක තුල කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුඛ ආවරණය පළඳගෙන කතා කරන්න ඕනේ කියලා. ඉතින් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ ආනන්ද කුමාර දිසානායකතුමා මේ යෝජනාව ගේන්නේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තියෙන ගයිඩ්ලයින් එක ඒ නියාමනය පවා අනුකරණය නොකරමින්. ඉතින් මම මේ කියන්නේ වෙනමකුත් නෙමෙයි, මාස්ක් එක මුව ආවරණය ගැන කතා කරන ඔහු කියනවා ඒකේ ප්‍රමිතිය ගැන කියන්නේ අපේ අහිංසක ගමේ මිනිස්සුන්ට ලේන්සුවක් විතරයි බඳින්න පුළුවන් සමහරෙට. ඔව් ප්‍රමිතිය කතා කරන මේ මම වෛද්‍යවරයෙක් කියච්ච මම පළඳින්නේ සර්ජිකල් මාස්ක් එකක් N95 පාවිච්චි කරන්න බෑ. හැබැයි ඔහු ඒ තර්ක කරන්නේ අහිංසක මිනිස්සුන්ට පාරට එලිට බහිනක නවත්තන්නද කියලා මම කතා කරන්න කැමතියි. එහිදී ඒ වගේම ඔහු කියනවා බාහිර පෙනෙන සලකුණු අනුව සමාජගත විය යුතු බවයි. බාහිර පෙනෙන විදියට සමාජගත වීම නිර්ණය කරන්න ඒක වසංගත රෝග නිවාරණය කිරීමේ තීරණය කරන දෙයක්. ඒකේ අර්ථකථනය තියෙනවා. ඒකේ අර්ථකථනය තුල කියන්නේම බහුවිධ රෝගී පොකුරු නිර්මාණය වෙනවා රටේ
විවිධ රටවල.
ඒක ලේකක සම්බන්ධ නොවෙන්න ඕනේ. අන්න එහෙම වෙලා විතරයි ඒකට කියන්නේ සමාජගත වීමක් කියලා. ඉතින් ඒක තාක්ෂණික නිර්වචනයක් කියලා මම කියමින් මේ රටේ සියලුම ජනතාව මේ වෙලාවේ මම මේ මට පොඩි 30 සෙකන්ඩ් දෙන්න පොයින්ට් එකක් කියන්න ඕනේ. මට කාරුණික ඉල්ලීමක් කරන්න තියෙනවා. අපි පුළුවන් නම් අපේ අමිතුමිකෙන් තිල්ලන්න ඕනේ මේකම ආණ්ඩුපක්ෂ මන්ත්‍රීරෙක් විදියට පුළුවන් නම් මත්ද්‍රව්‍ය පහනම් කරමු මේ වෙලාවේ සුරාසල් වල සුරාසල් බෙදෙන එක. මොකද අපේ ප්‍රතිශක්තිකරණයට වගේම අපේ රටේ මිනිසුන්ට යම්කිසි අවධානයක් දෙන්න අපේ සෞඛ්‍ය ගැන හිතන්න අවස්ථාවක් කොළඹවන්න පුළුවන් ඒ තුලින් කියලා කියමින් මම අපේ සූවිරුන්ට මේ රටේ සූවිරුන්ට ශ්‍රීධර රත්නේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ලැබුණු කටි කාලය මම මෙතනින් මාටපත් කරන ඉස්සෙල්ලා
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ලලිත් එල්ලාවල ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙන
විනාඩි 3ට හැරෙනත් මම ගරු මන්තුමනි, අතරම මම පළමුව මම කියන්න ඕන මොකද මේක ඇත්තටම මේ කල්තැබීමේ යෝජනාව ගෙනාවේ අනුරු කුමාර දිසානායක මන්තුමා. එතුමත් පාර්ලිමේන්තුවේ නෑ. ඒ වගේම මම අහගෙන හිටියා දැනට මීට පැය ගානකට ඉස්සෙල්ලා අපේ විපක්ෂ නායකතුමා කිව්වා අනිත් විපක්ෂ නායකවරු වගේ නෙමෙයි මම මේක අවසන් වෙනකම් ඉන්නවා කියලා. විපක්ෂයේ පැත්ත බැලුත් එහෙම නායකයක් නැහැ, මන්ත්‍රීවරුත් නැහැ. ඉතින් ඒ නිසා ඒකත් මතක් කරමින් මේක තමයි මේගොල්ලන්ගේ කොවිඩ් මේ වසංගතයේ තුරන් කරන්න දෙන සහයෝගය. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමින් මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේක අපි පැහැදිලිවම මේ විපක්ෂයට මේ විපක්ෂය කියන විදිහට කටයුතු කරන්න, අපි ඒගොල්ලන්ට මේකෙන් විනෝදයක් ලබන්න කටයුතු කරන්නේ නැහැ. අපිට ඕන මේක නැති කරන්න, මේක සම්පූර්ණ මේක නවත්ත ගන්න. එනිසා අපි පැහැදිලිව මතක් කරනවා මේ රටේ යුද්ධයට අවසන් කරව යුද්ධය අවසන් කරන් නායකයා යුද්ධය අවසන් කරන්න කටයුතු කරපු එදා හිටපු ආරක්ෂක ලේකම්තුමා එක තමයි අපි මේ ආණ්ඩුව කරන්නේ. ඒ නිසා එදා ආර්ථිකයේ හසුරවපු බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම විපක්ෂයට මතක් කරන්න කැමතියි. මම මේ තුල අහගෙන හිටියා. මගේ කතාව වෙනස් කරන්න උනේ ඒකයි. මේ කතාවේදි කලේ මේ කොරෝනා වෛරසය අවසන් කරන්න නෙමෙයි, මේක පාලනය කරන්න නෙමෙයි, ජනතාව රැක ගන්න නෙමෙයි, මේකෙන් ඒගොල්ලෝ විනෝදයක් ලබන්න, මේක ව්‍යාප්ත වෙනවා නම් අපිට වාසි කියන තැන තමයි ඒගොල්ලෝ හිටියේ. ඒ නිසා අපි පැහැදිලිව මතක් කරන්න ඕන මේ රටේ යුද්ධය අවසන් කරේ, මේ රටේ තීන්දුව තීරණ ගත්තේ ඒ යුද්ධය අවසන් කරනකොට මහින්ද රාජපක්ෂ අපේ අතිගරු අග්‍රාමාත්‍යතුමා වර්තමාන. ඒ වගේම අද රටේ ජනාධිපතිතුමා එදා ආරක්ෂක ලේකම්තුමා හැටියට එදා ක්‍රියාත්මක වුණා. මේ රටේ ආර්ථිකය හැසිරුවේ සම්පූර්ණ ආර්ථිකය හැසිරුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම පාර්ලිමේන්තුව එදා හසුරුව ගත්තේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය විදියට හසුරුව ගත්තේ තමයි රාජපක්ෂ
මැතිතුමා.
ඒ නිසා පැහැදිලිව මතක් කරන්න ඕන ඒ හතර දෙනාත් එක්ක එකතු වෙලා අපි මේ තුනෙන් දෙකේ බහුතරයත් අරගෙන මේ රට මේ කොරෝනා වෛරසයෙන් පාලනය කරන ගමන් මේ රටේ සංවර්ධනය අපි ඉහළටම ජනතාව බලාපොරොත්තු වෙන තැනටම අපි අරන් යනවා කියන එක අපි මතක් කරනවා. ඒකත් එක්කම ගරු අමාත්‍යතුමිය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමිය, ඒ වගේම නිලධාරී මණ්ඩලය, ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය මේකට කරන්නා වූ කැපවීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වර්තමාන හමුදාපතිවරයා ඇතුළු හමුදාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය කරන්නා වූ කැපවීම පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මාධ්‍යංශේ තමයි අපිට ලොකු සහයෝගයක් මෙතුවක් කල් දුන්නේ. අපි දැක්කා දෙරණ ආයතනයේ හැමදාම උදේට අපි දැක්කා හැමදාම මේ මාධ්‍යංශේ මේ ජනතාවට මේ උපදෙස් දෙන කොහොමද ඉන්නේ කොහොමද කරන්න ඕන
කියලා. මාධ්‍යංශයට
අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පුද කරමින් අපි වැඩි කාලයක් නොගිහිල්ලා මේ කොරෝනා වෛරසය පාලනය කරනවා කියන මතක් කරමින්, ඒ වගේම විශේෂයෙන් තප්පර 30ක් මට දෙන්න ගරු මන්තුමනි, මොකද අපේ කළුතර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ග්‍රාම සේවාසම් 10කට විතර වෙන්න මට මතක හැටියට අගලවත්ත මතුකම් ප්‍රදේශයේ මේ කොරෝනා වෛරසය පැතිරිලා තිනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශවලටත් මේ රුපියල් 5000 දීමනාව දීලා ඒ ප්‍රදේශවලටත් අනිත් අයට දෙන්න සහනයක් දීලා ඉක්මනට මේක තුරන් කරන්න කටයුතු කරන්නයි කියලා ගරු ඇමතිතුමිය ඇතුළු සෞඛ්‍යංශයෙන් ඉල්ලා සිටි මණ්ඩියට වෙනවා ස්තුති.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට පීල් මාසල් ගරු සරත් පොන්සේකා මැතිතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබේ.
ස්තුති මුලසුනේ මන්ත්‍රීතුමනි. කාලය කෙටි නිසා මම වේගයෙන් මේ කොලේ කිවන්නම්. අද අපි මූණ දීලා ඉන්න දරුණු අසංගතයකට, ලෝක අසංගතයක්. මීට කලින් අපි ඩෙංගු එව නැත්නම් මැලේරියා වගේ අසංගතවල මූණ දුන්නා, මේක ඒ වගේ නෙවෙයි. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ අසංගතයෙන් අපට ගොඩ වෙන්න නම් රජය එහෙම නැත්නම් වෛද්‍ය ක්ෂේත්‍රයේ පමණක් කැපකිරීම කරලා මදි. අනිවාර්යයෙන්ම මේක අවසාන ගොදුර වෙන්නේ ජනතාව. එකන්ද ජනතාවට විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කැපකිරීම සඳහා ජනතාව යොමු කිරීම තමයි මම හිතන්නේ මම දකින විදිහට රජයේ වගකීම වෙන්නේ. මම මේ කතා කරන්නේ මේ වසංගතයට වැඩියෙන්ම ගොදුරු වෙලා තියෙන දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් හැටියට. ඒක හන්දා තත්ත්වය අපේ ප්‍රදේශයේ ගම්පහ දිස්ත්‍රික්කයට දරුණුයි. අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා රජයේ ජනතාව දැනුවත් කරන්න. රජය කිසි දෙයක් හඟවන්න එපා. රජය හරි තොරතුරු ජනතාවට දෙන එක ඉතා වැදගත් මේ අවස්ථාවේ. එහෙම වුණොත් ජනතාව අවශ්‍ය පියවර ගැනීම සඳහා අපට යොමු කරන්න පුළුවන්. ඒ අතරෙම මම දකිනවා මම අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ ත්‍රිවිධ හමුදා පොලිසිය, ක්ෂේත්‍ර ශෞත්‍ර නිලධාරීන්. මේගොල්ලෝ විශාල කැපකිරීමක් කරනවා.
අනිකුත් රටවල්
සම්බන්ධනය කරාම විශාල ඉවරද
නෑ මිනිත්තු කාලයක් තියෙනවා.
විශාල කැපකිරීමක් කරනවා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ අතරේම රජයේ යම් යම් ප්‍රමාද දෝෂ තිබුණා. දෙවෙනි අවස්ථාවේ මම හිතන්නේ අපි මේක ටික සැහැල්ලුවට ගත්ත වැඩි. ඡන්දයත් ආවා හැමදේම අස්සේ මේක ටික බුරලත් දුන්නා. ඒකත් හේතුවක් වුණා. අවසාන වශයෙන් මම රජයේ ඉල්ලා සිටිනවා සහනාධාර දීම හැකි තරම් මැතිවරණයකුත් ඉදිරියේදී නැති නිසා සාධාරණව ඉෂ්ට කරන්න රුපියල් 5000 කියන එක ඇත්තටම දවුන්නාසලා අපි දන්නවා යමක් කරන්න අමාරුයි ඒකෙන්. අඩු ගානේ මේක 10000කටවත් වැඩි කරලා දෙන්න කියලා අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජනතාවගේ ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. තාම සුමාන දෙකයි. තව ඉදිරියට මේක පවතිනවාගත් අපි දන්නවා. ඒකහන්ද රජයේ ඉන්න අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපිට රජයේ කැහැප්පීමක් අවශ්‍යත් නැහැ, මෙතන මඩ ගහන්න අවශ්‍යත් නැහැ, විරුද්ධ පක්ෂයට බයින්න ඕනෙත් නැහැ, දේශපාලනය කරන්න ඕනෙත් නැහැ. හැබැයි මේ වැඩේදී අපි සහයෝගය දෙන්නම්. තමුන්නාසලයක් අපේ ක්‍රීම කරන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මීළඟට ගරු අමාත්‍ය සීතා ආරම්භපොළ ඇතිනියට විනාඩි 4ක කාලයක් ඔබතුමියට ලැබෙනවා. ඔබතුමියකින් තමයි අඩු කරන්න දැන් ඒක 24ට අඩු වෙලා තියෙනවා. හරි කතා කරන් ගරුවන්.
හරි ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අද විශේෂයෙන් මුළු ලෝකයේම සමස්තයක් වශයෙන් තමුන්ගේ ජීවිතය පිළිබඳ බියකට පත්වෙන ලෝක වසංගත තත්වයකදී මෙවැනි අවිවාදයකට සහභාගී වීමට ලැබීමම ඉතා වැදගත් අංගයක් කොට මා සලකනවා. මම හිතන්නේ අද දවසේ විවාදයට සවන් දීගෙන ඉන්නකොට අපි සියලු දෙනා සාකච්ඡා කරන්නේ කළ දේ නොකළ දේ, අපිට අහිමි වූ දේ, අපිට හිමි වූ දේ, අපිට කරන්න තිබුණු දේ. මම හිතන්නේ ඊටත් වඩා සමස්ත ජනතාවම අද මේ සභාව දෙස බලාගෙන සිටින්නේ. අද අපේ රට කොතනද තිබෙන්නේ? මේ ව්‍යසනයෙන් රටේ ජනතාව බේරා ගන්නට නම් අප කුමක් කළ යුතුද? හෙට දවසේ අප ගත යුතු පියවර සහ ඒ සඳහා අපගේ සැලසුම් මොනවද කියන එකයි මං හිතන්නේ මේ පිළිබඳ කතා බහට ලක් වෙනකොට අතිශයින් වැදගත් වෙනවා. මේ වෛරසයේ හැසිරීම සහ වසංගතයක් පාලනය කරන්න ලෝකයේ ගන්නා වූ තීන්දුව තීරණ පිළිබඳ දැන ගැනීම. මං කතා කරන්නේ අතීතයේ මෙලෙස ඇති වූ වසංගත ගැන. නමුත් මේ වසංගතය ගැන කතා කරනවා නම් මෙහි 80%ක් පමණ මේ වසංගතයේ වැළඳෙන රෝගීන්ගේ අපට රෝග ලක්ෂණ නැහැ. එහෙම නැත්නම් ඔවුන් ඉතාම භයංකාර තත්වයකට රෝගයේ සංකූලතාවයන්ට යන්නේ නැහැ. එයින් 20%ක් පමණ තමයි රෝහල්වල ප්‍රතිකාර අවශ්‍ය වෙන ප්‍රමාණයක් වෙන්නේ. එයිනුත් 5%ක් පමණ තමයි ඉතා අතිශයෙන් සංකූලතාවයන්ට මුහුණ දීලා අපි කියනවා දැඩි සත්කාර ඒකක වලට ඇතුල් කරන්න සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ රෝගයේ අපි ඇයි මේ රෝගය පාලනය කරන්න මේ රටේ මේ මොහොතේ ගන්නා ක්‍රමවේදය අපි අනුගත කරගත්තේ කියන එක දැනගන්න නම් අපි මේ වසංගතය එහෙම නැත්නම් මේ වෛරසයේ ආවේනික වූ ගති ලක්ෂණ සහ ඒ අංග ලක්ෂණයන් දැනගන්නට ඕනේ. අපි මේ වෛරසයක් ගැන කතා කරනකොට කියනවා ආර් නොට් අගේ එහෙම නැත්නම් රෝගයක් තව රෝගියෙකුට ප්‍රචාරය කරන්නට තියෙන හැකියාව කියන එක. මේ COVID-19 වෛරසයේ අනිකුත් වෛරස වලට වඩා රෝගිය ප්‍රචාරණය කිරීමේ හැකියාව වැඩි. එනම් එක් රෝගියෙකුට තවත් කිහිප දෙනෙකුට රෝගිය ලබා දීමේ හැකියාව වැඩි. අපේ සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ 1.4 2.5ක අගයක් කිව්වත් මේ මෑතකදී තිබුණු පරිේශන වලින් තවත් ඒ එහාට ගිහිල්ලා COVID-19 වෛරසයේ 3.28ක ආර් නෝට් අගයක් එහෙම නැත්නම් රෝගයේ ප්‍රචාරය කිරීමේ රෝගියෙකුට රෝගීන් 3-4 අතර ප්‍රචාරය කරන්නට පුළුවන්කම ලැබෙනවා එක අවස්ථාවකදී. ඒ වගේම මේ රෝගියක් ඇයි පාලනය කරන්නේ මේ විදිහට කියලා සලකනකොට තවත් එක අංගයක් තියෙනවා මේ පිළිබඳ කතා කරන්නට. අපි එකට කියනවා කේස් ෆර්ටිලිටි රේට් කියලා. එහෙම ඒ කුමක්ද කියනවා නම් රෝගිය වැළඳුණු රෝගීන්ගේ සංඛ්‍යාවත් එක්ක සංසන්දනය කරනකොට මරණ සංඛ්‍යාව කොපමණද කියන එක. අන්නේ රෝගීන් එක්ක රෝගිය වැළඳෙන රෝගීන් එක්ක මරණ සංඛ්‍යාව සංසන්දනය කරනකොට අපේ රටේ තිබෙන අනිකුත් රෝග දිහා අපි බැලුවොත් ඩෙංගු රෝගයේ 0.09%කත් මීඋණ රෝගයේ 2.7ක තත්වයක ප්‍රතිශතයක් විදිහට තියෙනවා කේස් ෆර්ටිලිටි රේට්. එහෙම නැත්නම් ඒ මිය යාමේ තත්වය. නමුත් COVID-19 වෛරසයට තියෙන්නේ 0.2ක තත්වයක් ශ්‍රී ලංකාව තුල. එතනින් එහාට ලෝකයේ දිහා බැලුවොත් ඉතාලියේ තියෙනවා 8.19%ක්, එංගලන්තයේ 5.6ක ප්‍රතිශතයක්, ඇමරිකාවේ 2.7ක ප්‍රතිශතයක්. අන්න එතනදී තමයි අපිට එන්නට පුළුවන් කාරණාව අද උදෑසන සිට සාකච්ඡා කරපු මේ රෝගයේ සමාජගත වෙලාද නැද්ද කියන එක. ඇයි අපේ රටේ කේස් ෆර්ටිලිටි රේට් එක එහෙම නැත්නම් රෝගයේ වැළඳෙන රෝගීන් සංඛ්‍යාවට බලනකොට මරණ සංඛ්‍යාව අඩු වෙන්නේ? අපේ ඉතාමත් මේ රෝගයේ වැළඳෙන ඒ කණ්ඩායම් සේවා දායකත්වයේ ලබා දෙන කණ්ඩායම් බොහෝ විට නාවික පොකුර එහෙම නැත්නම් බ්‍රැන්ඩෙක්ස් පොකුර කියන නම් වලින් හැඳින්නුවත් මේ සියල්ල ඉතා තරුණ ජවයේ සහිත වයස ඉතා ඉහළ ඉතා වයසට ගිය පිරිස නොවේ. අන්න ඒ නිසා ඒ සිලෙක්ටිව් ගෲප් එකක් එහෙම නැත්නම් තෝරාගත් කණ්ඩායම් වලට මේ රෝගය වැළඳුණු නිසා තමයි අපේ රටේ කේස් ෆර්ටිලිටි රේට් එක අඩු වෙන්නේ. නමුත් මේ වයස්ගත පිරිසට ගියා නම් සමාජගත වුණා නම් කුමක්ද වෙන්නේ? ගෙදර හිටින 100ට ආච්චිට අම්මට තාත්තට එම නැත්තම් වැඩිහිටි නිවාසවල ඉන්න පිරිසට ඒ ප්‍රචාරය වෙන නිසා අන්න රෝගය සමාජගත වුණා කියන නිර්ණායකයට එනවත් එක්කම කේස් ෆර්ටිලිටි රේට් එකක් වැඩි වෙනවා. මා එන්නම් මේ නිර්ණායකයට කුමක්ද ලෝකයේ අන්තර්ජාතිකව සමාජගත වුණායයි කියන්නට කියන නිර්ණායකය කුමක්ද කියලා. ඒ කුමක්ද යම්කිසි රෝගියෙක් හමු වූ විට ඒ රෝගියාට තවත් රෝගී වූ කෙනෙක් හා සම්බන්ධයක් තිබුණාද නැද්ද, ක්ලෝස් කන්ටැක්ට් එකක් තිබුණාද නැද්ද කියන එක මත මේ රෝගය සමාජගත වෙලාද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒ වසංගත වේදියංශයෙන් තීරණය කළත් ඒ තීරණය කරන්නා වූ නිර්ණායකයයි මා මේ කියන්නේ ඕනෑ කෙනෙකුට තේරුම් ගන්නට. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක් කියනවා මාළු මාකට් එකේ හැදුණු කෙනා කොහොමද මිනුවන්ගොඩ පොකුරට අයිති වෙන්නේ කියලා. මේ මාළු මාකට් එකේ දෙඩේ හැදෙන හැම කෙනාම මිනුවන්ගොඩ කෙනෙක් එක ආශ්‍රිතයක් තියෙන්නට ඕනේ. නමුත් මාළු මාකට් එකට එන පළවෙනි රෝගියා මිනුවන්ගොඩත් එක්ක සම්බන්ධයක් තිබුණා නම් අන්න එතන මිනුවන්ගොඩත් එක්ක සම්බන්ධ වූ කෙනෙක්ගෙන් තමයි මෙතන පොකුර හැදෙන්නේ. අන්න එතනදී තීරණය කරනවා මේ පොකුරු තත්වයේ තියෙන වසංගත තත්වයක් කියන එක. මා එතනින් යන්නම් මේ රෝගය කොහොමද පාලනය කරන්නේ කියන එක තීන්දුව తీරන ගන්නකොට ඔබට තේරුණා මේ රෝගයේ ප්‍රධානම භයානක තත්වය මිය යාමට වඩා සංකූලතාවයන් නැතිවීමට වඩා රෝගයේ පැතිරීමේ වේගය වැඩිවීමයි. අන්න ඒ නිසා තමයි මුළු ලෝකයේම මුල් අවස්ථාවේදී ලොක්ඩවුන් කියන ක්‍රමවේදය එහෙම නැත්නම් සංචරණ සම්පූර්ණයෙන්ම අඩු කරලා
මිනිත්තු දෙකක කාලයක්
සංචරණය අඩු කරලා මේ රෝගය පාලනය කළේ. නමුත් දෙවෙනි රැල්ල ආවම කොහොමද රෝගය පාලනය කරන්න ඕනේ කියන එක මේ මෑතකදී පිටවුණු ලැන්සෙට් කියන වෛද්‍ය වාර්තාවේ නැත්නම් සංගරාවේ ඔක්තෝබර් කලාපයේ තියෙනවා මාය සභාගත කරනවා. එහි සඳහන් වෙනවා ලොක්ඩවුන් කිරීම හරි එහෙම නැත්නම් හර්ඩ් ඉමුනිටි එහෙම නැත්නම් රෝගය වැළඳිලා සමාජයෙන් ප්‍රතිශක්තිකරණයේ හැදිලා මේක හොඳ වෙයි කියන අන්ත දෙකම අපි පිළිපැදිය යුතු නෑ. අපි යන්නට ඕනේ මැදුම් පිළිවෙතකට. එහෙනම් දෙවෙනි රැල්ල පාලනය කිරීම සඳහා සමස්ත රටක් වහනවා කියන ක්‍රමවේදය ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ සඳහා වූ වෙනත් ක්‍රමවේද එනවා. ඒ සඳහා වූ ක්‍රමවේදයන් අතර මා හිතන්නේ මේ මොහොතේ ජපානයේ පිළිපැද්ද 3Cs කියන ක්‍රමවේදය ගැන ලෝකයේම අවධානය යොමු වෙනවා. ඒ තමයි avoid close places, close contact and avoid close contamination. ඒකත් එක්ක මේ කියන්නේ එකට එකතු වෙන තැන් අඩු කරන්න, පොදු එළියේ ස්ථානවල ගැවසෙන එක අඩු කරන්න, ලෙඩ රෝග පැතිරෙන වැඩි වෙන විවාහ මංගල උත්සව මරණ ගෙවල් වැනි එකිනෙකා ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරන තැන් වළක්වන්න, ඊට අමතරව මාස්ක් එක පාවිච්චි කරන්න, ඊට අමතරව මීටර එක දුර පාවිච්චි කරන්න කියන එක. අන්න ඒ කාරණාත් එක්ක මා එනවා අද රටේ අපි කොහොමද මේ කොවිඩ් වසංගතය පාලනය කළ යුත්තේ කියන තැනට. එයින් තේරෙනවා සමස්ත රටක් වසන ක්‍රමවේදය නොවුනාට තෝරාගත් ප්‍රදේශ වසමින් තෝරාගත්තා වූ ප්‍රදේශවලට සංචරණ සීමාවන් දමමින් කටපුරා තිබෙන වූ රෝහල්වල එහෙම නැත්නම් කණ්ඩායම්වල අහමු ෆෙස් පරීක්ෂණ කරමින් පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කරමින් ඉතා ඉක්මනින් කළ යුතු පරීක්ෂණ ක්‍රමවේද හෝ PCR ක්‍රමවේදයේ වේගය අඩු කරමින් ගන්නා වූ ක්‍රමවේද ඒසාම හොස්පිටල් වලට එහෙම නැත්නම් රෝහල් වලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කර ගන්නට ඕනේ.
කාලය අවසන් වෙන ගරුමන්ති.
හොඳයි, ඒ නිසා මා අවසාන වශයෙන් අවසන් කරනවා මේ COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා බෙහෙතක් ගැන මුලදි කියවුණා. ඒ බෙහෙත පිළිබඳව අපේ තියෙන මතවාදයන් දුරු කරන්නට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරපු රිසර්ච් එකක ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඒකට අනුව එම ඒ ඖෂධය අනුමත කළා නැහැ දැනට WHO එකෙන්. ඒකත් මම සභාගත කරනවා. ඒ සියල්ලත් එක්කම සියලු දෙනාටම මේ රෝගයේ මර්ධනය කිරීමට සහාය වූ සියලු දෙනාටම ස්තුතිවන්ත.
බොහොම ස්තුතියි ගරු ඇමතුමිනි. මේ ළඟට ගුණතිලක රාජවස්ස ගරුමන්තුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරුමන්තුමිනි, විපක්ෂයෙන් ආපු යෝජනාවක් හැටියට කොරෝනා රැල්ල පිළිබඳව ඒ පළමු රැල්ල අපිට පුළුවන් වුණා ඉතාම සාර්ථකව නිමා කරන්න. නිමා කරලා ලෝකේ ඒ රටවල් 235 අතරින් මේ රෝගය වැළඳුණු අපේ රට අපේ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ඇමතිතුමිය අපේ ආරක්ෂක අංශ මේ සියල්ල මැදිහත්වීමෙන් මේ කොරෝනා වෛරසයේ මැඩපැවැත්වීම පිළිබඳව ලෝකයේ දෙවැනි රාජ්‍ය නායකයා හැටියට අපේ රටට ලොකු කීර්තියක් අත්කර දුන්නා. හැබැයි පළවෙනි කොරෝනා රැල්ල ඒ විදිහට අපිට සාර්ථකව මැඩ පවත්වන්න පුළුවන් වුණත් දෙවෙනි එක ආවේ වෙනත් ආකාරයකට වෙනත් විදිහකට. ඒ රැල්ලත් අපි දන්නවා අපේ ගරු අමාත්‍යතුමිය
තාමිනිත්වක කාලයක් තිබුණු ගරු මන්ත්‍රීතුමා
කාන්තාවක් වුණත් පිරිමිකුටත් එහා ගිය වැඩ කොටසක් මේ අමාත්‍යාංශය තුලින් ඉෂ්ට සිද්ධ කරන බව අපි විශේෂයෙන්ම දැනගත්තාද උදේ අපි එතුමීගේ අමාත්‍යාංශය පැවිදි සාකච්ඡාවේදී එතුමිය සමග එතුමීගේ කාර්ය මණ්ඩලය මේ වසංගතය මේ ව්‍යසනය අවසන් කරන්න ගන්නා වූ උත්සාහය පිළිබඳව අපි බොහෝ සෙයින් දැනුවත් වුණා. මධ්‍යම පළාත කෙනෙක් හැටියට මහනුවර මාතලේ නුවරඑළිය මේ දිස්ත්‍රික්ක තුනේ මම හිතන්නේ මේ වන විට මරණයට පත්වල තියෙන 14 දෙනෙක් තාම අපේ මධ්‍යම පළාතෙන් එක්කෙනෙක්වත් වාර්තා වුණ නැහැ මරණ. නමුත් අපේ ඒ මධ්‍යම පළාතේ ඒ වෛද්‍යවරුන්ද ඒ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සියලු දෙනාටම කරන ගෞරවයක් හැටියට
කාලය අවසන් වෙනවා ගරු මන්ත්‍රීතුමා.
මේ අවස්ථාවේදී ඒ සියලු දෙනාමත් මතක් කරමින් අපේ සෞඛ්‍ය මැතිතුමිය ගන්නා මේ උත්සාහය පිළිබඳව අපේ ගෞරවය පුද කරමින් මානියට වෙන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා මිනිත්තු 3ක කාලයක් ඔබ
දුන්නා. බොහොම ස්තුතියි. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය අපේ සීතාරමපල මැතිණියගේ කතාවෙන් පස්සේ වචන කීපයක් කතා කරන්න ලැබෙන්න සතුටු වෙනවා. මෙතුමිය බොහොම හොඳ කතාවක් කරා. හැබැයි අපිට දෙන ප්‍රශ්නේ ඒ ක්‍රියාමාර්ග නොගැනීම. දැන් විශේෂයෙන්ම මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රියක් විදිහට අද කුලියාපිටිය ආශ්‍රිතව කුලියාපිටිය MOH ඒරියාකේ දැනට රෝගීන් 44ක් අඳුරගෙන තියෙනවා. දැන් අපි දන්නා මුලින්ම මේ දෙවෙනි රැල්ල නිර්මාණය වෙනවා බ්‍රැන්ඩික්ස් පොක්‍රට ආශ්‍රිතව. ඒ ආශ්‍රිතයන් 6 දෙනෙක් හෝ 7 දෙනෙක් මේ කුලියාපිටිය ආසන්න වැන්නරුව පල්වල මේ ප්‍රදේශය අඳුරගන්න. ඒ අය ඉක්මනින්ම ඒ දෙවෙනි කැන්ටක් එක අයින් කරගන්නවා. හැබැයි දෙවෙනි කැන්ටක් එක අයින් කරගත්තට අර ඔබ තුමිය කියපු ඒ රැස්වීම ඒ ජනතාව ඒක රාශියන ස්ථාන ඒ වගේම නතර කරන්න කටයුතු කරේ නැහැ. විවාහ මංගල්‍ය නතර වුණා නම් උතුමාලේ නියාමනයක් දැම්මා නම් මේ රැල්ල කුලියාපිටිය ප්‍රදේශයේ අනුපකුරක් විදිහට නිර්මාණය වෙන්නේ නැහැ. විවාහ මංගල්‍ය සිදුනා එතනින් විශාල පිරිසකට බෝ වුණා. ඒ වගේම අන්‍යාගමික දේවස්ථානයක පැවති දේව මෙහෙකට පිරිසක් එකතුනා එතන විශාල පිරිසක් ඒක රාශිය වුණා. මේ හරහාද විශාල පිරිසක් කුලියාපිටිය ආශ්‍රිතව අලුත් පොකුරක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබතුමාලා ගත්ත තීන්දුව තීරණ ප්‍රමාද වීම හරහා තමයි මේ නව පොකුරක් නිර්මාණය වුණේ කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. ඔබතුමාලට කොරෝනා වලට අර පළවෙනි අවධියේ තිබුණු කොරෝනා අවදානම මේ දෙවෙනි රැල්ලේදී නිර්මාණය වුණේ නැහැ. මම ඊයේ බලපු සංඛ්‍යාලයකට අනුව පළවෙනි මාස 7 හඳුනාගත්තු කොරෝනා රෝගීන්ට සමාන පිරිසක් මේ දවස් 21 අඳුරගෙන තියෙනවා. මේ දවස් 21 හම්බෙලා තියෙනවා. එහෙනම් පළවෙනි කොරෝනා අවදානමේ ගොඩක් අය හමුනේ විදේශින් නම් එනකොට. එතකොට මේ පළවෙනි රැල්ලට වඩා ඉතා ප්‍රබල රැල්ලක් ප්‍රබල සමාජ ව්‍යාප්තියක් මෙතන වෙලා තියෙනවා. මේක රජය අඳුරගත්තේ නැහැ. මට තත්පර දෙන්න. ඒක තමයි අපි කියන කාරණය. ඔබතුමිය කියපු කරුණු කාරණා ඇත්ත. ඒවා භාවිතා කරේ නේ රජය රජයක් විදියට. ඒ වගේම මම කියනවා ආර්ථිකය කඩාවැටෙන්න දෙන්න හොඳ නැහැ කියලා. රටක් වහන්න එපා කියලා අපි කියනවා. අපි යම් කිසි ක්‍රමවේදයකට රට ක්‍රියාත්මක වෙන්න ඕන ආන්තර ක්‍රියාත්මක. දැන් පළවෙනි අවධියේ කර්මාන්තකරුවන්ට නොඑක් රැකියාවල යෙදෙනාට නොඑක් සේවාවල යෙදෙනාට අවසර පත්‍ර දුන්නා. ඉතින් අපේ ප්‍රදේශයේ නොඑක් කර්මාන්ත තියෙනවා. සත්ව ගොවිපළවල් තියෙනවා. ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න ඕන. ඒ නිෂ්පාදන විකුණන්න යන්න ඕන. හැබැයි අද අර පළවෙනි අවධියේ තිබුණා වගේ කිසිම වැඩපිළිවෙලක් නැහැ එයාට. පාස්සයක් කරන් ඒ සෞඛ්‍ය උපදෙස් මත යන්න. එහෙම ක්‍රමවේදයක් නැතුව
කාලය අවසන්
වෙනවා. රජය තාම අසාර්ථක ආකාරයෙන් තමයි මේ දෙවන රැල්ලට ගරු අමුතුමිය ඔබතුමාලා මුහුණ දුන්නේ. ඔබතුමාලා ඔබතුමියගේ විතරක් නෙමෙයි.
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා.
ඔබ අවදානම අඩු වුණු අවි මහරා තමයි මේ තත්ත්වය ඇති වුණේ. ඔබතුමාලා වෙන ලෝක කෙටි. ඔබතුමාලා විශ්සගෙන හිතුව මිසක්.
හරි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු තිස්ස විතරණ මැතිතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
බුලාසන රෝද මන්ත්‍රීතුමනි, මම අපේ රටේ වසූරිය වසංගත රෝගෙත් පොලියෝ වෛරස රෝගෙත් නැති කරන ව්‍යායාමයට සම්බන්ධ වෙලා අපේ රටේ සෞඛ්‍ය සේවයේ හැකියාවන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපට කාටත් විවේචනය කරන්නේ නැතුව අපි එක්ව පිළිගන්න ඕන ලෝකෙට අලුත් වෛරසයක් පැමිණලා තියෙනවා ලංකාවටත් ඒ වගේම. ඒකට කලින් නොතිබුණු නිසා ප්‍රතිශක්තියක් නැහැ. ලෝක වටේ ජනතාව අතරේ ප්‍රතිශක්තියක් නැහැ. ඉතින් ඒක නිසා මේක වර්ධනය වීම මේ පුදුමයක් නෙමෙයි. ඒක වර්ධනය වෙන ආකාරය ගැන අපි දැන් හොඳට වසංගත රෝග අංශයේ සොයාගෙන කටයුතු කරනවා මේක නවත්තන්න. නමුත් ජනතාවගේ පැත්තෙන් ජනතාවටත් තේරුම් ගන්න වෙනවා තමන්ගේ අතේ තමයි හැකියාව තියෙන්නේ මේ වෛරසය එක්ක මේ වැඩිම නතර කරන්න, නැත්නම් ඒක වැඩි කරන්න. උදාහරණයක් හැටියට වෛරසයට වැඩෙන්න පුළුවන් වන්නේ අපේ ශරීරයේ මේ ආශ්වාස පාශ්වාස මාර්ගය තුල පමණයි. ඒක මේ බිම බැක්ටීරියා එක දෙක වෙනවා දෙක හතර වෙනවා වාගේ වැඩෙන්නේ නැහැ.
ඒක නිසා ලෝක කාලයක් තියෙන කරුණ.
අපි ඒ ආකාරයට අපේ මේ ජනතාව දැනුවත් කරලා කටයුතු කළොතින් මේ ගමන ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඒ සමගම මේ වෛරස විශේෂඥයෙක් හැටියට මට කියන්න තියෙන්නේ අපේ මේ රසායනාගාර අංශයේ මම දැනටම දන්නවා නොයෙකුත් අඩුපාඩුකම් තියෙනවා. මේ රෙෆරන්ස් සිස්ටම් එක ස්ටෑන්ඩර්ඩයිසේෂන් ක්‍රම මේවා සියල්ලම මේ දිහා බලලා මේවා නිවැරදි කිරීමට පීවර ගත යුතුයි. ඒවා මේ කරගෙන යනකොට මේ ප්‍රශ්න අඩුපාඩුකම් පැන නැගේ. කාටවත් මේ වගේන දොස් කියන්න ඕනේ නැහැ. විද්‍යානුකූලව අපි කටයුතු කළොතින් මේ ප්‍රශ්නය විසඳීමට අපිට ගමන් කරන්න පුළුවන් වේවි. ඒක කිරීමට අපි සියලු දෙනාම සමාජයක් හැටියට එක්ව කටයුතු කරන්න ඕන. මේ එන්න තත්තාවම නැහැ. එන්න තත්තාව කාලයක් යයි. ඒක නිසා මේක බැලැක්වීමේ පැත්තට තමයි වැඩි බර දාන්න ඕනේ. ඒ වගේම දැන් මගේ මතය නම් මේක සමාජගත වෙලා තියෙනවා.
ඒ අවසන් කරන කරුම කාලය අවසන් වෙනවා.
ඒ පදනමින් මේක දිහා බලලා ක්‍රියා කළොතින් එහෙනම් වැඩි ඵලදායි වෙයි. ජනතාවටත් ඒ අදහස දුන්නොතින් ජනතාවත් වඩා ප්‍රයසම් වෙයි කියලා මතක් කරමින් මගේ වචන ශ්‍රවණය අවසන් කරනවා.